प्रदीप जन्मभूमि अंकदीप विजयभूमि में अपे उदार मातृभूमि आई मातृभूमि आई
බෝවන් සෑම පදාදා දිනකම රාත්‍රී 8:15ට Planet FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබත් අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහ.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රී ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
කමිල, අද මේ වැඩසටහන ආරම්භ කරද්දී මට මෙන්න මෙහෙම කියන්න හිතුණා. ඔබ සඳ දිහා බැලුවොත් ඔබට අලංකාරය පේනවා. ඔබ ඉර දිහා බැලුවොත් ඔබට ශක්තිය පේනවා. ඔබ කැඩපතක් ඉදිරියට ගියොත් ඔබ දකිනවා මේ ලෝකේ තියෙන විශිෂ්ටතම නිර්මාණය. ජීවිතය කියන්නේ ගමනක්. අපේ මේ ජීවිතේ මේ ගමනේ අපේ ගමනාන්තය, විරාම, නැවතීම් මේ සියලු දේම සිතියම් ගත කරලයි තියෙන්නේ. ඒ නිසාම ඒ සිතියම්ගත කිරීමේ සිතියම විශ්වාස කරගෙන අපි අපේ ජීවිතය ගෙනියන්න ඕනේ. මොකද අපි දන්නේ නැහැ අපි හෙට ජීවත් වෙයිද කියලා. ඒ නිසාම අද අපි සතුටින් ඉමු.
ඕනි රෝෂි, මං ඒ කතාවට මෙහෙම දෙයක් එකතු කරන්නම්. ලෝකයේ අඳුනාගත්ත දෙයක් තියෙනවා, self love කියලා. තමන්ට ආදරය කරන්න කියලා. ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතයට ආදරය කරන්න, නිරෝගී ආහාර ගන්න, දවසට පැය භාගයක්වත් ව්‍යායාම වල යෙදෙන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න, ඒ වගේ කාරණා එක්ක ඔබට ඔබ ආදරය කරන්න ආරම්භ කරොත් ඔබට පුළුවන් ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න. එතකොට ඔබ වටේ ඉන්න අයටත් ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ඒ සතුට ඔබටත් ඔබේ වටේ ඉන්න ඔබේ ආදරණීයන්ටත් දැනේවි. ඉතින් ඒ කාරණා මතක් කරමින් අද දවසේ අපේ වැඩසටහන ආරම්භ කරමු.
අද ජන්මභූමි වැඩසටහනෙන් අපි ඉඩක් වෙන් කරගෙන තියෙනවා ශ්‍රී ලංකාවේ සිට නවසීලන්තයට පැමිණි අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් සමග පුංචි පිළිසඳරක යෙදෙන්න. ඉතින් ඔහුගේ අත්දැකීම් තුළින් නවසීලන්තයට පැමිණෙන ඔබට ආදර්ශයක් ලබා දෙන්න තමයි ජන්මභූමි සූදානම් වෙන්නේ. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න අපි මැදිරියට ආරාධනා කරා නිහාල් ගුණතිරක මහතාට. ඔබට ආයුබෝවන් කියලා පිළිගන්නවා. කතාව ආරම්භ කරන්න මට හිතුණා මෙහෙම අහන්න ඕනේ කියලා. මම හිතන්නේ ඔබතුමා ආපු කාලේ ඉඳලා මේ වෙනකල් ඔබ නවසීලන්තය දකින්නේ කොහොමද, එහි වෙනස් වීම කොහොමද කියන එක මම ඔබතුමාගෙන් අහන්න කැමතියි.
අපි මේ සසඳා බලන්න යන්නේ අවුරුදු 32කට පසු වෙනස. දැන් අවුරුදු 32ක් වුණා. අපි එළ දවසේ මේ රටේ බොහොම නිශ්ශබ්දයි. සෙනඟ කවුරුත් පේන්නවත් නැහැ. හුඟක් තිබුණේ තනකොළබින් බැටලුවෝ එයාපෝර්ට් එක ඉඳන් මවුන්ට් ඇල්බර්ට් එකට එනකම්. දැන් එයාපෝර්ට් එකේ බහිනකම් ඊළඟට කරන්නේ මොකද්ද කියලා දැනෙන්නේ. නමුත් එතනදී මට හම්බ වුණ තවමගේ යාළුවෙක්, මේ එයා ආවේ මාත් එක්ක තව ආපු එක්කෙනෙක් හම්බ වෙන්න. පස්සේ ඒක නිසා අපි එයා කිව්වා අපිට නවතින්න තැනක් හදාගන්න, මොටෙල් එකක් ගැස්සෙන්න දුන්න. ඒ වගේ තත්ත්වයකට ඇවිල්ලා ඊට පසු කාලෙකදී සෑම දෙයක්ම මේ රටේ ඉගෙන ගත්තා. මේ ඒක නිසා වැඩි කරදරයකින් තොරව අපි ක්‍රමයෙන් අපේ ජීවිතය සකස් කරගත්ත නවසීලන්තයට ගැළපෙන විදිහට. නමුත් එක දෙයක් හොඳටම පිළිනව තමයි ඒක විනය. මේ රටේ විනය විනය පෙරහීමක් තියෙනවා. මම හිතන්නේ ඒක නොයෙකුත් රටවලින් ආපු අයත් මේ රටේ අයගේ වගකීම ඒක එසේ නොවෙන්න. නමුත් ඒකේ විදිහට වෙනවා. මම දන්නේ ඒකට හේතුව මොකද්ද කියලා. සමහර විට ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්.
ඇත්තටම අපි රටකින් රටකට යනකොට, ඒ වගේම රටක ජීවත් වෙනකොට විනය කියන එක කොයිතරම් නම් වටිනවද? අද ඒ විනය පිරිහිලා. නමුත් අපි හදාගත යුතු දේ තමයි විනය කියලා කියන්නේ. ඉතින් නිහල් මහත්මයා, මට අහන්න හිතුණා ඔබගෙන්, දැන් ඇත්තටම විනය ගැන කතා කරනකොට, විනය ගැන කතා කරනවා නම් අපිට කොයිතරම් නම් දිගින් දිගටම කතා බහ කරන්න පුළුවන්. ඒක ඇත්තටම අපේ දෙමව්පියන්ගේ අතේ තමයි දූදරුවන්ගේ විනය හදන එක, ඒ වගේම තමන්ගේ විනය හදාගන්න එක තමන්ට බාර කරලා තියෙන දෙයක්. ඉතින් ඇත්තටම විනය කියන එක තමන්ගේ දෙයක් හදාගන්න එක, මං හිතන්නේ ඒ ගැන අපිට කතා කරනවා නම් දිගින් දිගටම කතා බහ කරන්න පුළුවන්. හැබැයි දෙවෙනි ප්‍රශ්නේ හැටියට මට අහන්න හේතුනේ, ඔබතුමා නවසීලන්තයට ආවහම, හැබැයි ඒ කටුක අත්දැකීම් වලින් කොහොමද ඔබ ගිලිහුණේ? මිහිරි අත්දැකීම් ඔබ කොහොමද වින්දේ? ඒ පිළිබඳව අපිට යමක් කිව්වොත් හොඳයි. මොකද ඇත්තටම නවසීලන්තයට එන අයට ඒ සංක්‍රාන්ති සමය ගත කරනකොට ඉතා අපහසුතාවයක් දැනෙනවා, විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ට. අපි මේ ඔවදන දෙන්නටම ඕනේ ඔවුන්ට. ඔබ කොහොමද ඒ දේවල් අත්දැක්කුවේ, ඒ වගේම ඒව කොහොමද විසඳුවේ කියන එක?
මම විසඳුවද වෙන මට මුහුණ පාන ලැබු දේ නිසා ඒකෙන් විසඳීමක් ගත්තද කියන එක මට තාම හරියට හිතා ගන්න බෑ. අපි නවසීලන්තයට ආවේයි මට ඉන්නේ එක දුවයි. ලන්ඩන් එලෙවල් කරාට පස්සෙ මම දැනගත්ත එයාට ලංකාව යුනිවර්සිටියකට එයාට යන්න බෑ මොකද භාෂා ප්‍රශ්නේ නිසා. ලංකාවේ විශ්වවිද්‍යාලවල ඔක්කොම සිංහලෙන් නේ දවසල ඉගෙනුවේ. ඒක නිසායි මෙහෙට ආවේ. ඊට පස්සෙ අපි මම මුලින්ම මොටෙල් එකේ ඉඳන් කරපු දේ තමයි මට මම්මක් වයිසස් මැප් පසක් ගත්තා. ඒකේ මුල් පිටුවේ තිබුණා මේ රටේ ඉස්කෝල. මොකද මේ රටේ පාසල් කොහෙද තියෙන්නේ මොනවද කියලාවත් අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒකේ උඩින්ම තිබුණේ ඒ අකුලෙන් ඇවන්ඩේල් කොලෙජ්. ඉතින් මම ටෙලිෆෝන් එකකින් මම හැව්වා මේ විද්‍යාල අධිපතිට කතා කරන්න පුළුවන්ද කියලා. එතකොට ඉතින් ටෙලිෆෝන් එක සන්ධි කියලා හැව්වා. මම කිව්වා විද්‍යාල අධිපතිට මම දවස් දෙකකට ඉස්සෙල්ලා ආවේ මේ මම දැන් මගේ දුවට ඉස්කෝලයක් හොයනවා කියලා. එයා ගත්කටටම කිව්වේ ඒලා මිහිරි අත්දැකීමක් කියක ගත්කටටම කිව්වේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ඊළ වෙනම මම ටෙලිෆෝන් එක අහගෙන ඉඳලා උපවිද්‍යාල අධිපතිට කතා කරලා කිව්වා මගේ නම කියලා. අහවලා එනට එයාගේ දුව දාන්න ඉස්කෝලට එයාට අවස්ථාවක් ලබා දෙන්න කියලා.
කොයිතරම් මිහිරි අත්දැකීමක්ද? මොකද ඇත්තටම අපි රටකින් තවත් රටකට ආවහම අපේ දුව ගැන, එහෙම නැත්නම් පුතා ගැන තමයි අපි ගොඩක් කරලාට හිතන්නේ. අපේ දරුවෝ ගැන තමයි අපි විශේෂයෙන්ම හිතන්නේ. ඒ අය නිසා තමයි අපි මේ පියවර ගන්න කියලත් සමහර ලවට මට හිතෙනවා. ඒත් එක්කම තමයි ඔවුන්ට පාසලක් කියන එක තමයි විශේෂයෙන්ම අපි හිතන්නේ. නේද නිහල් මහත්මයා?
ඊළඟට ඉතින් අපිට හැමදාම මුටේ දෙකේ ඉඳ බෑ. යම් කිසි විදිහක මුදලක් යන වැඩ ඊළඟට අපි කරේ ඇවන්ඩේල් පැත්තට තිබුණා මේ ඒගොල්ලෝගේ පත්තරය. තාමත් ඒ පත්තර ගහන ඔය විදිහටම සුමානකට සැරයක් ඒ පත්තරේ නිකුත් කරනවා. ඔය පත්තරේ තියෙනවා මේ මේ ඉවල් කුඩියට දෙන්න තියෙනවා නම් කොහෙද කියලා. ඉතින් අපි ගලේ එහෙම තැනකට කතා කරුවාම මට කිව්වා එන්න කියලා. අපොයින්ට්මන්ට් එකක් දුන්නා ඇවිල්ලා බලන්න කියලා. ඉතින් මම ඇවන්ඩේල් වල සෙන්ට් ජෝර්ජස් රෝඩ් එකේ ඒක මේ කවුරුත් දන්නවා ඒ පාර. මොකද එතන සිනමා හෝල් එකකුත් තියෙනවා ඒ පාරේ,
ප්‍රසිද්ධ පාරක්.
ප්‍රසිද්ධ පාරක් පැත්තේ ඒකට ගියාම තිකේ කිව්වා ඔයා වගේ තව පස් දෙනෙක් මේක ඉල්ලලා තිනවා කියලා. ඒගොල්ලෝ ගෙදර ගිහිල්ලා ඒක කොම්පැනියක් ඒකෙන් ඒගොල්ලෝ තීරණයක් ගත්තා ඒක මට දෙන්න ඕනේ කියලා. මොකද මම කිව්වා මට මේක උහුණ ඇයි කියලා. මම කිව්වෙ එවන්ඩල් කොලෙජ් එකේ ගෙනත් සඳහන් කිරීමක් කෙරුවා. ඉතින් ඒක නිසා ඒ ප්‍රශ්නේ එතනින් ඉවර වුණා. ඉවරනාට ලොකුම ප්‍රශ්නේ තමයි රැකියා ප්‍රශ්නේ. නමුත් රැකියා ප්‍රශ්නේ කියන එක පටන් ගන්න ඉස්සෙල්ලා මේ මම ඒ කාලේ තිබුණා නිව්සීලන් එම්ප්ලොයිමන්ට් සර්විස්, නිව්සීලන් ඉන්කම් සපෝට් සර්විස් කියලා ආයතන දෙකක්. ඒක පසු කාලයකදී හෙලන් ක්ලාර්ක් අගමැතිනියගේ සමයේදී ඒගොල්ලෝ මේ ඉතින් හැමදේම රීස්ට්‍රක්චර් කරනවා. ඒ කරන්න ඒගොල්ලෝ කිව්වා ඒ දෙකම එකතු කරලා වින්ස් එක හැදුවා. නමුත් එදා මම ගියේ නිව්සීලන් එම්ප්ලොයිමන්ට් සර්විස් එකට. ඒතකොට කිව්වා මගේ සේවිය කියලා. මම සේවිය එක දුන්නා. ඒතකොට ඒගොල්ලෝ කිව්වා මේක අපි කොම්පියුටර් එකට දාලා. මං කොම්පියුටරක් තිබුණෙත් නැහැ. ඒ දවස්වල කොම්පියුටර් එක කොහොමද වැඩ කරන්නේ කියලා මම දන්නේ නැහැ. ඒ තත්ත්වේ තමයි මේ රටත් එහෙමයි අපිත් එහෙමයි. මේ ඒ පාර ඒගොල්ලෝ ඒගොල්ලෝ මෙතන ඉන්නවා. ඒවට පුරුදුකම් පුරුදු කරපුවයි ඒගොල්ලෝ මගේ සීවි එක හදලා දීලා මට කිව්වා අන්න අතන තියෙනවා ෆොටෝ කොපි මැෂින් එක. මේකෙන් තමුන්ට අවශ්‍ය කොපි ගන්න ගන්න අරගෙන ඔය ජොබ්ස් එකට දාන්න කියලා. දාලා එතන හිටපු මගේ මැනේජර්, ඒ කියන්නේ කේස් මැනේජර්, එයා ටෙලිෆෝන් මම කිව්වේ නෑ. එයා ටෙලිෆෝන් කරා නිව්සීලන් ඉන්කම් සපෝට් සර්විස් එකට. කතා කරලා මෙහෙම කිව්වා ඇවිල්ලා මං ඉතින් ඒ දවස්වල කවුරුත් මේ රටට එන්නේ නෑ. මේක අපි පටන් ගත්ත විතරයි නේද. ඉතින් ඒගොල්ලන්ටත් අත්දැකීමක් නෑ පිටින් ආවගේ. ඉතින් ඒගොල්ල මට කිව්වා යන්න. ඒකත් නිව්ලීන් වලම තමයි. ඇවිදිනත් ඇවිදිනතෝ මං ඇවිදිනේ. කාර් තිබුණේ, කාර් දෙන්න ගියා හිටියේ. ඉතින් මේ ගිහිල්ලා එතන කිව්වම ෆෝම්ස් ඔක්කොම දුන්නා. ඔයාලා බැංක් අකවුන්ට් එක කරින්න කියලා කිව්වා. කියලා ඉවරලා ඇප්ලිකේෂන් එක දුන්නාට පස්සේ දවස් තුනකට පස්සේ මගේ තැපැල් පෙට්ටියට ලියුමක් දාලා තිබ්බා. ඔයාගේ ඉන්කම් සපෝර්ට් පේමන්ට් එක අප්‍රූව් කරලා තියෙන්නේ. ඒක අහමන් දවසක් කරා. ඒක වුණත් මෙහෙරි අත්දැකීම. හැබැයි වුණත් තාම රැකියා ප්‍රශ්න තියෙනවා හැමම. හැබැයි ඒ වුණාට එදිනා අපේ ජීවිකාව ගිනි ගන්න අපිට අතට මුදල් ලැබෙනවා. මේ ඒ පාරකින් එදා ඉඳන් කළේ හැමදාම ඉතින් එම්ප්ලොයිමන්ට් සර්විස් එකේ ගිහින් ෆොටෝ කොපි මැෂින් එකෙන් කොපිස් ගන්නවා සීවි එකේ. ඊට පස්සේ ඒක තැපල් කරලා අරනවා. ඒ කාලේ ඕක තැපල් කරලා අරන විදිය තමයි හරි විදිය. කවුරුත් ඊමේල් කරන්න මං හිතන්නේ ඒ දවසල පාස්කම් තිබුණේ නැහැ. ඉතින් ඒක ගියාම ඒගොල්ලෝ ඇසෙස්මෙන්ට් එකක් කරලා ඉන්ටර්වියු එකකට කතා කරනවා නම් ටෙලිෆෝන් කරලා කියනවා ඉන්ටර්වියුවට අවදාසෙන්ට කියලා. එහෙම නැත්නම් දෙදට ලියුමක් එනවා. බොහොම සතුටින් ඒක ලියලා බලනවා. මේක මේ ඔයා වගේ තව ගොඩ දෙනෙක් මේකට සක්සස්ෆුල් ඇප්ලිකන්ට්ස් හිටියා. ඒක නිසා මේක මේ අපි අපිට ඔයාට දෙන්න බෑ කියලා.
අදටත් මං හිතන්නේ ගොඩක් කට්ටියට ඒ මෙසේජ් එක එනවා මං හිතන්නේ.
ඇති. ඉතින් ඒ විදිහට කොහොම ගියාට ඉතින් ඔබ හැමදාම අපිත් අත්තරින්නේ නෑනේ. මේ ඒකින්ද අන්තිමට මට එක දැනගෙන කතා කරලා කවරාව කවරාවල තමයි තියෙන්නේ ටැස්මන් පල්පෙන් පේපර් කවරාව. ඒක ටැස්මන් පල්පෙන් පේපර් කියන්නේ ඕස්ට්‍රේලියා දෙකේම ලොකුම පල්පෙන් පේපර් මිල් එක. ඒකේ ජොබ් එකක් දුන්නා මට. හැබැයි ඉතින් මගේ ෆැමිලි මගේ පවුල මේ ඒ ගෙදර තියලා මම එහෙ සුමාන දෙකක් වැඩ කරලා වීකෙන්ඩ් එකට එනවා. ආයි ගිහිලා සුමාන දෙකක් එනවා. ඔය විදියට ඒක හරියටම අපේ ගෙදර ඉඳන් මිල් එකට කිලෝමීටර් 300යි. ඒ මම වීකෙන්ඩ් එකේ කිලෝමීටර් 600ක් දුවනවා. ඉතින් ඒක මම කියන්නේ කා මිහිරී කියලා කොච්චර වුණත් හොඳ ජොබ් එකක් හම්බුනේ. ඉතින් හැබැයි කරදරත් එක්ක
ඒකේ මම හිතන්නේ අපිට ඉගෙන ගන්න තියෙන දෙයක් තමයි ඉවසීමෙන් සැනසීමත් ලැබෙනවා. ඒ වගේම කටුක දේ හැමතිස්සෙම කටුකයි කියලා අපි හිතන්න හොඳ නෑ. ඒ දේ මිහිරි බව අපි දකින්නට ඕනේ කටුක තුලින් නේද? හොඳයි. ඉතින් නිහල් මහත්මයා දැන් ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විදිහට මං ඊළඟ ප්‍රශ්න ඇත්තටම ඔබට යොමු කරන්න සූදානම් වෙන්නේ අපි මේ ජන්ම භූමිය හරහා මට හිතුණා මේක තමයි හොඳම අවස්ථාව ඔබෙන් මේ ප්‍රශ්නය අහන්න කියන එක. එක්සත් ශ්‍රී ලංකා සංගමය ආරම්භ කිරීමේදී පුරෝගාමියෙක් හැටියට කටයුතු කරා ඔබ. ඉතින් මං කැමති මේ සංගමය පිළිබඳව ඔබේ දායකත්වය කොහොමද, මේ සංගමයෙන් මොන වගේ උදව් උපකාරද අපේ ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන්නේ, එදා ලැබුණේ කොහොමද, මෙදා ලැබෙන විදිය ඔබ දකින්නේ කොහොමද කියන එක අපි දැනගන්න කැමති.
මම මේ රටට එනතුරුත් මේ එක්සත් ශ්‍රී ලංකා සංගමය කියලා සංගමයක් තියෙන බව දැනගෙන හිටියේ නැහැ. ආවට පස්සේ මට 6 මාසකට ඉස්සල්ලා බෙන් සෝමරත්න කියලා මහත්තයෙක් ඉන්නවා, තාමයි මහත්තයා ඉන්නවා මේ හෝටල් බටල් පදිංචිලා. එයා ඇවිල්ලා කිව්වා මෙන්න මෙහෙම සංගමයක් තියෙනවා, කැමති දෙකේ මෙම්බර්ෂිප් එක ගන්න මෙම්බර්ෂිප් ෆී එක එදත් 25යි අද තාම 25යි එක ගත්තා. ඒක ගත්තට ඉතින් ඊට වැඩිය දෙයක් ඒකෙන් කෙරුන්නේ නැහැ. මොකද සරලව ඉතින් මේ එකතු වෙලා තේක බොනවා. ඔබට මේ අයට කියන්නේ එන අලුතෙන් එන අයට අලුතෙන් එනවා කියලා කිව්වත් ඉතින් කීප දෙනා නේද, මම විතරයි ඒ දවසල මට ඉස්සර බෙන් සෝමරත් ඉතින් ඊට පස්සේ එන්න ගත්තා. නමුත් ඊට පසුව සමයි මේ කොමියුනිටි සිස්ටම් එකට පොයින්ට්ස් දෙන්න ගත්තේ. ඉතින් එතකොට ඉතින් හුඟ දෙනකොට අපි අපේ මේ රටින් පිට ලංකාවේ හෝ වෙන රටවල ඉන්න අයට එයාගේ අධ්‍යාපන සුදුසුකම් නිසා පොයින්ට් මදිනම් අපි මෙතනින් දියුමක් කරන් දෙනවා, ඒකට පොයින්ට්ස් එකක් හරි දෙකක් හරි ලැබුණා. ඒ වගේ සේවයක් තමයි ඒ දවස්වල කෙරුවේ. ඊට වැඩිය යමක් ඒ කියන්නේ එතන ඒක පාලනය කරපු අයටත් එච්චර හැඟීමක් තිබුණේ නැහැ ඒ වගේ මේ වගේ දේවල් කරන්න ඕනේ කියලා. මොකද එහෙම කරන්න අවශ්‍යතාවයක් එච්චර පෙවුනේත් නැහැ. මොකද පවුල් කීපයක් තියෙන ඉන්නේ මෙතන. ඉතින් මේ සිංහල අවුරුදු උත්සවයකට වුණත් ඕනනම් 25 දෙනෙක්
හොඳයි. ඒත් මං හිතන්නේ දැන් නම් 25කට වැඩි මං හිතන්නේ විශාල ප්‍රමාණයක් නවසීලන්තයේ ශ්‍රී ලාංකිකයන් සිටිනවා. පුංචි ශ්‍රී ලංකාවක් කියලා කිව්වොත් මං හිතන්නේ ඉතාමත්ම නිවැරදි. ඇත්තටම නිහල් මහත්මයා, ඔබ ගැන මට නිරන්තරයෙන්ම ඒ කියන්නේ අපි මේ කතා බහ කරනකොට ඔබ ගැන අපිට දැනගන්න හම්බෙන්නේ අපේ නව සභාපතිතුමාගෙන්. මොකද හැම වෙලාවෙම ඔහුත් එක්ක අපිට මේ සංගමයේ වැඩ කටයුතු වලදී නිරන්තරයෙන් ඔහුත් එක්ක කතා බහ කරන්න සිද්ධ වෙනවා. ඒ කතා බහ කරන අවස්ථාවන් වලදී නිරන්තරයෙන්ම සභාපතිතුමා කියන දේ තමයි නිහල් ගුණතිලක මහත්මයාගෙන් අහන්න ඕනේ මේක. අපි ඔහු එතුමාව කැඳවලා මේ දේවල් අත්දැකීම් අපි කතා කරමු කියන එක. ඉතින් මං හිතන්නේ ඒක මට මහත් වාසනාවක් අද ඔබ වගේ කෙනෙක් එක මේ සාකච්ඡාව කරන්න හම්බෙච්ච එක ගැන. ඉතින් දීර්ඝ කාලයක් ඔබ නවසීලන්තයේ ඉඳලා ඉතාමත්ම ස්ථාවර වෙච්ච පුද්ගලයෙක් හැටියට නවකයින්ට, ඒ කියන්නේ මට වගේම මගේ සහෝදරයන්ට, මේක අහගෙන ඉන්න බලාගෙන ඉන්න YouTube හරහා බලාගෙන ඉන්න මගේ ශ්‍රී ලාංකික සහෝදරයන්ට ඔබට දෙන්න පුළුවන් උවදන කුමක්ද?
ශ්‍රී ලංකා සංගමයේ තිබුණත් මූලික ප්‍රශ්නේ වෙන්නේ හැම කෙනෙකුටම මේ නේද රැකී ආරක්ෂා ප්‍රශ්නේ. ඉතින් ඊට අවශ්‍ය සුදුසුකම් ඉංජිනේරු ගත්ත එහෙම නැත්නම් ඒකට තියෙනවා ඉංජිනේරුවන්ගේ සංගමයක්. ඒකේ සාමාජිකත්වය ගන්න ඕනේ. ඒක සාමාජිකත්වය නිකන් සල්ලි ගෙවලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි, ලියුමක් ලියලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට තමුන්ගේ තියෙන සහතික පෙන්නලා සමුන්ගේ තියෙන එක්ස්පීරියන්ස් එක ගැන කතා කරලා තමයි ඒක කරන්න ඕනේ. ඉතින් ඒ වගේම දොස්තරවරුන්ට උනත් තියෙනවා ඒ අයගේ සම්බන්ධ අනික් අයට උනත් මම හිතන්නේ ඇති අපි දැනගෙන ඉන්න විදිහට. ඉතින් මොනවා වුණත් අන්තිමට තමුන්ගේ අමාරු මාර්ගේ යන්න වෙනවා. ඒක වෙන්නේ නැතුව කවදාවත් වෙන කෙනෙකුගේ උදව්වෙන් එහෙම ගන්න බෑ. එහෙම පුළුවන් උදව්වෙන් ගන්න පුළුවන් නම් ඒක ඉතාම පුදුමත පොඩි තැනක පුද්ගලික මට්ටමේ ආයතනයක් වෙන්න ඕනේ. අනික් හැකියාවක් වලට තමුන්ට නියම සුත්තුකම් තියෙන බව පෙන්වන්න ඕනේ. ඒ මාර්ගයෙන් විතර යන්න පුළුවන්.
හොඳයි. ඉතින් මම හිතන්නේ විශාල දැනුමක් අපිට ලැබුණා. ඒ වගේම හොඳ ඕදනකුත් අපිට ලැබුණා. ඉතින් අපේ මේ කතා බහ මම හිතනවා ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදයක් වෙන්න ඇති. ඉතින් නිහල් මැතිතුමා ඔබට බොහොමත්ම ස්තුතියි අපේ ආරාධනාව පිළිඅරගෙන, අපේ නව සභාපතිතුමාගේ ආරාධනාව පිළිඅරගෙන මේ මැදිරියට පැමිණියාට. ඔබේ කාලය මිඩම් කර අප දන්නවා ඔබ බොහොමත්ම කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. ඒත් මේ අද දවසේ ඔබ එන්න අපිට පොරොන්දු වුණා. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. සාකච්ඡාව නිමා කරන්නට කලින් මට හිතුණා පුංචි දෙයක් ඔබෙන් අහන්න, ඒ වගේම දැනගන්න. මොකද අපි ඒක ඔබට තිළිණයක් විදිහට තමයි දෙන්න සූදානම් වෙන්නේ. ඔබ කැමති සිංහල ගීතයක් එහෙම තියනවාද ශ්‍රී ලාංකිකයේ කැටියට?
ශ්‍රී ලාංකික සංගීතය කරන අය කවුරුත් ආවෙනේ. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ ආචාර්ය අන්ද්‍රේ ධනපාල සභාපති ඉන්න කාලේදී එයා තමයි මේ පිටරටින් පළමුවෙනි වතාවට, මේ කිසිම සංගමයකට ඒ කරලා තිබුණේ නැහැ, පළමුවෙනි වතාවට සංගීතය කරන කෙනෙකු ගෙනල්ලා මේ ඒක තිබුණේ ඔක්ලන් ගර්ල්ස් ග්‍රම ස්කූල් එකේ. ඒකේ ඕල් එකේ තිබුණේ කෙරේ. ඉතින් ඒකට දිනාපු සංගීත කරුවා ඇවිල්ලා සුනිල් එදිරිසිංහ මහත්මයා ඒක සඳකඩ පහන තමයි තිලිනේ සඳකඩ පහන කියලා තියෙන සින්දුව. මිතන ඒ සින්දුවට තමයි මම කැමත්ත තියෙන්නේ.
හොඳයි, අපි ඔබට ඒ තිරණය කරන ගමන් අපි සමුදෙනවා ඔබට. ඉතින් බෙහෙවත්ම නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා. ආයිබුවන් කියලා කියන්න.
සඳකඩ පහන කැටයම් ඔබලා පාවෙන දේනු ලැබුම් ගනී. කැලතුණු රසය පැන ආපු මූලක් අකුරු ඇලක් දෙහාදක ලියයි. යුගයෙන් යුගයට නොමියන ගානක දියක පදනම මතු වෙදී. නොපෙනෙන ඈතක ඈගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙන්නේ. සියුමැලි කැකුලක් මැලවෙන්නේ.
Yeah.
දුරට කවුළු හරා රුවන් විමාන පියමායන තුරු ඔපියන හදවත සිටී බලා ඔපියන හදවත සිටී බලා සිටී බලා
ශ්‍රී ලංකා සංගමය ගැන තොරතුරු ලබා ගන්න ඔබට සම්බන්ධ විය හැකි මාර්ගයන් පිළිබඳ මම ඔබට පුංචි මතක් කිරීමක් කරන්නම්. අපගේ වෙබ්පිටුවක් තිබෙනවා www.uslaauckland.net.nz කියලා. ඒ වගේම මුහුණු පොතේ උස්ලා ඕක්ලන්ඩ් NZ කියන පිටුවෙන්ද ඔබට අපහා සම්බන්ධ විය හැකි. අපගේ YouTube චැනලයක් තිබෙනවා උස්ලා ඕක්ලන්ඩ් යන නමින්. එම YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර ඔබට අපහා එක් විය හැකි. ඉංග්‍රීසි කතා කරන මේ වගේ රටක ජීවත් වෙන අපේ තුවල පුතාලට සිංහල භාෂාව ඉගැන්වීම අතිශය වැදගත් වෙනවා. මොකද අපි ලංකාවට ගියාම අපේ සිංහල භාෂාවෙන් අපේම ආදරණීයන් සමග කතා කරන්න සිද්ධ වෙනවා. අපි කොමන රටක ජීවත් වුණත් අපේ බස අපට අමතක කරන්න බෑ. ඉතින් එක්සත් ශ්‍රී ලංකා සංගමය ඔබේ දුවල පුතාලට සිංහල භාෂාව නොමිලේ ඉගෙනවීම සඳහා පාසලක් පිහිටුවලා තියෙනවා කියලා ඔබ දැනටමත් දන්නවා විය හැකි. ඉතින් උස්ලා සිංහල පාසල සඳහා ඔබගේ දුවල පුතාලා යොමු කරන්න අවශ්‍ය නම් අමරදේව විපුලගුණ මහතාව සම්බන්ධ කරගන්න. එහෙම නැත්නම් සෙක්‍රටරි උස්ලා 17@gmail.com කියන ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් එවීමෙන්ද සම්බන්ධ විය හැකි.
කිතුරු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහසිකුරාදා දිනය මේ අවුරුද්දේ අප්‍රේල් 18 වෙනිදාට යෙදිලා තිබුණා. ඔයාලා හැම කෙනෙක්ම ඒ පිළිබඳව දන්නවා. ජේසුස් වහන්සේ කුරුසේ ඇන ගැසීම හා කල්හාරියේදී උන්වහන්සේට මුහුණ දීමට සිදු වූ මරණය පිළිබඳව සිහිපත් කිරීම ලෝතුරා ජීවත් වන කිතුණු බැතිමතුන් මේ දිනේදී සිදු කරනු ලබනවා. මහසිකුරාදාට පසු එළඹෙන ඉරිදාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්තාන වූ බව කතෝලික බැතිමතුන්ගේ විශ්වාසයයි. උන්වහන්සේගේ උත්තානය හෙවත් මලවුන් පරදවා නැගිටවීම සිහිකරමින් මහසිකුරාදාට පසුව යෙදෙන ඉරුදින කිතුණු බැතිමතුන් පාස්කු ඉරිදා ලෙස සමරනු ලබනවා. ඉතින් මේ මහසිකුරාදා පාස්කු ඉරිදා පිළිබඳව තවදුරටත් අපි කතා බහ කරන්න හිතුවා. ඉතින් ඒ නිසාම අපි ඒ පිළිබඳව කතා බහ කරන්න අපි ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන්ව සම්බන්ධ කරගත්තා. ෆාදර් ජූඩ්, මහසිකුරාදා කියන දවස ක්‍රිස්තියානි පැතිමතුන්ට විශේෂ දවසක්. ඉතින් මේ විශේෂ දවස පිළිබඳව හැඳින්වීමක් කරනවා වගේම මෙහි තිබෙන ආධ්‍යාත්මික වැදගත්කම අපට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
නිරෝෂි මහසිකුරාදා කියලා කිව්වම අපි කියන ගුඩ් ෆ්‍රයිඩේ. ඒ කියන්නේ කිතුනුවන්ට කැලෙන්ඩරේ තියෙන, ඒ කියන්නේ වසරේ තිබෙන හොඳම සිකුරාදා දවස තමයි මහසිකුරාදා දවස. නමුත් අනිත් පැත්තෙන් අපි බලුවම මහසිකුරාදා කියලා කියන්නේ අපගේ ආගමික කතුබරයානන්ව මහා දස වද දීලා පල් හොරෙක් විදියට කුරුසයක් කරට දීලා ගොල්ගොතාව වෙනකන් ඇදගෙන යන්නට ඉඩ දීලා එහිදී තවත් හොරු දෙන්නෙක් මැද්දේ ඇන ගහලා සාහසික ලෙස මරපු දවස. එතකොට දැන් කෙනෙක්ට හිතන්නට පුළුවන් දැන් කිතුණු ජනතාවගේ ආදරයට පාත්‍ර වූ ආගමික කතුවරයානන්ව ඝාතනය කරපු දිනයට කිතුණුව විසින්ම කියනවා වසරේ හොඳම, එහෙම නැත්නම් ගුඩ් ෆ්‍රයිඩේ, මහසිකුරාදා. ඇයි එහෙම කියන්නේ? එතකොට මේක හරියට ක්‍රිස්තුන් වහන්සේට කරන නිග්‍රහයක් දෝ කියලා කෙනෙකුට හිතන්නට පුළුවන්. නමුත් මෙන්න මේක තමයි කිතුණු ජීවිතයේ පදනම, එහෙම නැත්නම් කිතුණු ජීවිතයේ පුරාවටම ඇදිලා යන කොඳු නාරටිය. එහෙම නැත්නම් කිතුණු ජීවිතේ හරය, තේමාව මෙන්න මේකයි. ඒ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ කියනවා මම කුරුසේ යන ගහිලා මැරුනේ නැත්නම් මගේ ජයග්‍රහණය කියන්නේ උත්තානිය ලබා ගන්නට බෑ. එහෙනම් උත්තානිය කියන ජයග්‍රහණයට පදනම තමයි මේ මහසිකුරාද දවස. මේ උත්තානියත් එක්ක තමයි කිතුදහම ආරම්භ වෙන්නේ. උත්තානියක් නොතිබුණා නම් කිතුදහම ආරම්භ වෙන්නේ නැහැ. එහෙනම් මේ කිතුදහමට පාදක වෙන, පදනම වෙන, අත්තිවාරම වෙන දිනේ තමයි මහසිකුරාද. එහෙනම් ඒ දිනේ කොයිතරම් දුක්ඛදායක දිනයක් වුණත් කිතුණු ජීවිතයට, කිතුණු දහමට, ක්‍රිස්තුන් වහන්සේට ජයග්‍රහණය එකතු කර දුන්නු දවස තමයි මහසිකුරාද දවස. එතකොට ඒ නිසා තමයි මේක දුක්ඛදායක දවස වුණත් එහා පැත්තෙන්, ඒ කියන්නේ පසුබිමේ තියෙන්නේ මහා විශාල ජයග්‍රහණයක්, ප්‍රීතියට හේතු වන කරුණක්. අන්න ඒක නිසා තමයි කිතුණුව මේ දවස මහසිකුරාද, එහෙම නැත්නම් වසරේ හොඳම සිකුරාද ලෙස හඳුන්වන්නේ. මේ තුරින් අපේ ජීවිතයට ගන්නට තියෙන පණිවිඩය තමයි නිරෝෂි, දැන් අපේ ජීවිතයේ බැලුවත් අපේ ජීවිතයේ සතුටට වැඩියෙන් දුක, වේදනාව, පරාජය, වැටීම, අරගල, ප්‍රශ්න, කරදර වලින් පිරිච්ච ජීවිතයක්. එතකොට දැන් මේ ජීවිතයට අපි කොහොමද මුහුණ දෙන්නේ? ජීවිතේ හරිම අසුභවාදී කියලා හැඟීමක් අපිට එන්නේ නැද්ද එතකොට? නමුත් ක්‍රිස්තුස් වහන්සේ කියනවා දුක, වේදනාව සතුටින් වැළඳ ගන්න. මොකද දුක, වේදනාව තමයි ඔබගේ ජයග්‍රහණයට පාදක වෙන්නේ, මාවත වෙන්නේ. එහෙමනම් මේ ගුඩ් ෆ්‍රයිඩේ මහසිකුරාද දවසේ තේමාව තුළින් අපිට ක්‍රිස්තුස් වහන්සේ පවසන්නේ මෙන්න මේකයි. ජීවිතේ කොච්චර දුක් කරදර, කම්කටොළු, ඇදවැටීම්, බාධක, අනිත් අයගේ කෙනෙහිලිකම්, අනිත් අය අපව නසන්නට දරන උත්සාහයන් කොයිතරම් දුරට ආවත් මෙන්න මේ දේවල් තමයි දිනක අපේ ජයග්‍රහණයට, අපේ ජීවිතයේ වර්ධනයට, අපේ ජීවිතයේ මහ විශාල වාසනාවකට පදනම වෙන්නේ මෙන්න මේකයි කියන දේ තමයි මේ මහසිකුරාදා තිබෙන්නා වූ මේ සිද්ධි දාමය තුළින් අපිට මතක් කරන්නේ. එමනම් මහසිකුරාදා කියලා කියන්නේ කිතුණු අපිට විතරක් නෙමෙයි, මුළු ලෝකවාසී ජනතාවටම මේ මහසිකුරාදා කියන දවසෙන් මහා විශාල පාඩමක් ලබා ගන්නට පුළුවන් දවසක් වෙනවා. ඉතින් ඒක නිසා මේ මහසිකුරාදා කියලා කියන්නේ කොයිතරම් දුක්ඛදායක වුණත් අපිට ජීවිතේ ජයග්‍රහණයක පෙරණිමිති, ජීවිතේ ජයග්‍රහණයක් වෙත අපිව ගෙන යන මාවතක් කියන දේ මෙන්න අපිට ඒත්තු ගන්නවා. ඒක නිසා ජීවිතේ කරදර, දුක්, කම්කටොළු හැම දෙයක් දිහාම සුභවාදීව බලලා ඒක කොයිතරම් දුකක් වුණත් සතුටින් ඒක බාර ගන්නට කියලා අද දවස් තුළින් අපිට අඟවනවා. අන්න එතකොට බලන්න අපිට කොච්චර දුක් කරදර ආවත් මේ ලෝකේ සතුටින් ජීවත් වෙන්නට අපිට පුළුවන් වෙනවනේ. අන්න ඒක තමයි මනුස්ස ජීවිතේ යථාර්ථය වෙන්නට ඕනි. සියල්ල සුභවාදීව බැලීම, සියල්ල සුභවාදීව තේරුම් ගැනීම, සියල්ල දෙස සුභවාදීව බලලා බොහොම සතුටින් අපේ ජීවිතයට පැමිණෙන දුක් කරදර බාර ගැනීම. අන්න එතකොට මේ ජීවිතය තුළ සතුටින් ජීවත් වෙන්නට පුළුවන් වෙනවා පමණක් නෙමෙයි, අපේ ජීවිතේ ජයග්‍රහණය අත්කර ගන්නටත් ඒ තුළින් අපිට ලොකු පන්නරයක් ලැබෙනවා.
ෆාදර්, ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක්. අපි ඊළඟ ප්‍රශ්න හැටියට දැනගන්න කැමති, මහසිකුරාදා අලුයම සිට රාත්‍රිය දක්වාම විවිධ ආගමික චාරිත්‍රයන් සිදුවෙනවා. මේ පිළිබඳව පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න.
මහසිකුරාදා දිනය ගැන අපි කතා බහ කරද්දී මේ මහසිකුරාදා දිනය හරියට නිරෝෂි මේ සංස්කෘතික මංගල්‍යයක් වගේ කිතුරු ජන ජීවිතයට. එහෙම කියන්නේ දැන් ක්‍රිස්තුස් වහන්සේ මියගිය ඒ දිනය තමයි. නමුත් කිතුණු දහම තුළ විශේෂයෙන්ම අපගේ ලාංකීය කිතුණු ජන ජීවිතය තුළ අපගේ ජීවිතයේ එකාසූ බොහොම ලස්සන වත්පිළිවෙත් රාශියක් තියෙනවා. මේ වත්පිළිවෙත් වලටත් වැඩිය එහාට ගිහිල්ලා සංස්කෘතික අංග බවට පත් වෙලා තියෙනවා. දැන් මහසිකුරාදා දවසේ කිතුණුවන් නිරෝෂි කිව්වා වගේ උදේ ඉඳලා රෑ වෙනකම්ම ආගමික වතාවත් වල තමයි නිරත වෙන්නේ. විශේෂයෙන්ම දේවස්ථානයට ගිහිල්ලා දේවස්ථානය තුල තමයි මේ සියලු කටයුතු කරන්නේ. භක්ති අභ්‍යාස කියන දේවල්, පාද නමස්කාරය, ඊට පස්සේ පසංගායනය, පාස්කු සංදර්ශන, ඊට පස්සේ ක්‍රිස්තුස් වහන්සේගේ දේහය කුරුසයෙන් බාලා කුරුස සිපාචාරය කියන මේ දේවල්. හරිම ලස්සන චාරිත්‍ර. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි මේ පසන් ලතෝනි සහ පාස්කු සංදර්ශනය කියන දේවල් ගත්තම අපගේ ශ්‍රී ලාංකීය සාහිත්‍යයට සංස්කෘතියට එක්කුණු වටිනා කරන පොහොසත් අංග බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වගේ පසංග ආයනාවල් සංස්කෘතිකමය වශයෙන් ඉතාමත්ම වටිනා කරන අංග පාස්කු සංදර්ශන. එතකොට ආතිගරු ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමන් මීට අවුරුදු 300කට විතර එහාදී උන්වහන්සේම රචනා කරලා උන්වහන්සේම සංගීතයේ මුසු කරලා අදටත් ඒවා සජීවී ආකාරයෙන් තිබෙනවයි කියලා කියන්නේ ඒවන සංස්කෘතිකමය වටිනාකම ඉතාමත්ම ඉහළයි. ඉතින් උන්වහන්සේ ඒ දේවල් රචනා කරලා අපිට දුන්නේ මේ ක්‍රිස්තුන් වහන්සේගේ දුක්ප්‍රාප්තියට අපි සජීවීව ඇතුළු වෙන්නට, එහෙම නැත්නම් දුක්ප්‍රාප්තිය අපේ ජීවිතයට ඈඳ ගන්නට, ජීවිතයට ඇතුළට කාවද්දන්නට, සලස්වන්නට තමයි මේ පසංගායනා, ඒ වගේම භක්ති අභ්‍යාස, ඒ වගේම පාස්කු සංදර්ශන අපිට උරුම කරලා දුන්නේ. දැන් භක්ති මේ පසංගීත අපි ශ්‍රවණය කරද්දී ක්‍රිස්තුන් වහන්සේගේ දුක්ප්‍රාප්තිය ඇත්තටම අපි අපේ ජීවිතයේදී කිඳා බහිනවා. අපි එම පාස්කු සංදර්ශනය නරඹද්දී මේ ක්‍රිස්තුන් වහන්සේ විඳපු දුක කොයි තරම්ද, එවනම් ක්‍රිස්තුන් වහන්සේ මට කොයි තරම් ආදරය කළාද, ඒ අනිත් පැත්තෙන් මම ක්‍රිස්තුන් වහන්සේට කොයි තරම් ආදරය කරන්නට ඕනද කියන මෙන්න මේ කරුණු කාරණා බොහොම ගැඹුරුව මගේ ජීවිතය තුළ පැල්පදියම් වෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි මේ භක්ති අභ්‍යාසවල යෙදෙද්දී ඒ භක්ති අභ්‍යාසවලින් ඇඟවෙන දේවල් අපගේ මේ නහර ඇතුළට ගිහිල්ලා අපගේ රුධිරයක මිශ්‍ර වෙලා ඒක ඒ ආගම, ඒ ආගමෙන් කියන පණිවිඩය අපේ ජීවිතයට කිඳා බහිනවා. මෙන්න මේවා, මේක තමයි මේ මේ භක්ති අභ්‍යාස, පසංගායන, ඒ වගේම පාස්කු සංදර්ශන තුළින් අපිට අත්විඳින්න වාසිය. ඉතින් ඒවල නිරත වීම ඉතාමත්ම කාලෝචිතයි. ඒ තුළින් අපිට ලැබෙන පන්නරය ඉතාමත්ම වටිනා කරන දේවල් නිරෝෂි.
ෆාදර්, මහසිකුරාදා දිනෙන් පසු එළඹෙන ඉරිදා තමයි පාස්කු ඉරුදින කියලා අපි කවුරුත් දන්නේ. ඉතින් මේ දවසේ ජේසුස් වහන්සේගේ නැවත ජීවත්වීම සමරන දිනයක් විදියට තමයි ලෝකවාසි කවුරුත් දන්නේ. ඉතින් මේ දිනය අපගේ දිවියට ආධ්‍යාත්මිකව ගෙන එන පණිවිඩය මොකද්ද කියලා දැනගන්න කැමතියි.
නිරෝෂ, පාස්කු ඉරිදා කියලා කියන්නේ අපගේ කිතුණු ජන ජීවිතයේ තිබෙන්නා වූ උතුම්ම දිනය. ඒ කියන්නේ ක්‍රිස්තු වහන්සේගේ උත්ථානයේ ප්‍රීතිය අත්විඳින දිනය. අපි දැන් සාමාන්‍යයෙන් නත්තල තමයි අපගේ ප්‍රධාන මංගල්‍ය කියලා කිව්වොත් එමේ ඒක වැරදි. ඒ නත්තල වාණිජකරණයට ලක් වෙලා තමයි මේ ආකාරයෙන් ඉතාමත්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ. නමුත් අධ්‍යාත්මික වටිනාකමක් තියෙන්නේ. ඒ වගේම යථාර්ථවාදීව අපගේ කිතුණු දහමේ අන්තර්ගතය යථාර්ථයක් තුළ අපේ ජීවිතය තුළ අත්දකින්නේ මෙන්න මේ පාස්කු ඉරිදා කියන දවස. දැන් ක්‍රිස්තු වහන්සේ ඇත්තටම උත්ථාන වුණාද කියලා කෙනෙකුට අහන්නටත් පුළුවන්. නමුත් ඉතිහාසය තුළ ඒ වගේම අපිට තොරතුරු ගුණ කරලා ඒත්තු ගන්නට පුළුවන්, එහෙම නැත්නම් ඒක ප්‍රත්‍යක්ෂයක් කියලා ඔප්පු කරන්නට පුළුවන් ක්‍රිස්තු වහන්සේගේ උත්ථානය. දැන් බොහොම සරලව කියනවා නම් ක්‍රිස්තු වහන්සේ උත්ථානය කියලා කියන්නේ මේ ඓතිහාසික සංසිද්ධියක්. ඓතිහාසය තුළ ඒක සඳහන් වෙනවා. ඒක තීරු කරන්න කියොත් එහෙම පැය ගාණක් යනවා. ඉතින් කොහොම හරි ක්‍රිස්තු වහන්සේගේ උත්ථානයට තිබෙන මූලික සාක්ෂි වලින් කීපයක් කිව්වොත් එහෙම, දැන් ඉතාලියේ ටියුරින් නුවර තියෙනවා ක්‍රිස්තු වහන්සේ මිය ගියාට පස්සේ උන්වහන්සේව උතලා භූමදාන කරපු ශ්‍රී සළුව. එතකොට මේ ශ්‍රී සළුව ක්‍රිස්තු වහන්සේගේ ශරීරය මේ ශ්‍රී සළු ධාතුවේ සටහන් වෙලා තියෙනවා. අපි මේකට කියනවා හෝලි ශ්‍රවුඩ් කියලා. එතකොට මේක අධ්‍යයනය කරපු, පරීක්ෂණ කරපු විද්‍යාඥයෝ කියනවා මේ රෙදි කඩට මේ පුද්ගලයාගේ ශරීරයේ එම සටහන ගැඹුනේ මේ පුද්ගලයා එක්තරා අවස්ථාවක මේ පුද්ගලයාගේ සිරුරෙන් විශාල ආලෝකයක් නිකුත් වුණා. ඒ ආලෝකයේ නිකුත් වීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ රෙදි කඩේ ඔහුගේ මේ ශරීරයේ රුව සටහන් වුණේ කියලා. එතකොට මේට සමගාමීව බයිබලයේ තුල සඳහන් වෙන උන්වහන්සේ උත්ථාන වුණු මේ මොහොතේ මහවිශාල ආලෝකයක් උන්වහන්සේගේ සිරුරෙන් නිකුත් වුණා කියලා. එතකොට මේ දෙක එකට සංසන්දනය කරලා බලද්දී මේ විද්‍යාවෙන් කියන දෙයි බයිබලයේ කියන දෙයි එක හා සමාන වෙනවා. දැන් මේට අමතරව තවත් සිද්ධි කීපයක් තියෙනවා මේ ක්‍රිස්තුනාසික උත්ථානය ඔප්පු කරලා පෙන්නන්නට. ඉතින් නිරෝෂි දැන් අපිට වැදගත් වෙන්නේ දැන් ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානය තුලින් අපේ ජීවිතයට අත්තුණු වාසිය. දැන් දෙවියන් වහන්සේ මේ ලෝකයට මනුෂ්‍යයව මැව්වට පස්සේ මනුෂ්‍යයා ඒ පළමු ආදම් සහ ඊව කියන පුරුෂයා ස්ත්‍රිය දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළාම දෙවියන් වහන්සේ මේ මිනිසාට දක්වන අසීමිත ආදරය තුළ කියනවා ඔබව නැවතත් ඒ දෙවියන් හා මනුෂ්‍යයා අතර තිබුණු බැඳීම දෙකඩ වුණා විනාශ වුණා නමුත් ඒ බැඳීම නැවතත් ඇති කරන්නට මම ගැලුම් කාරුවකව ඔබට දෙනවයි කියලා. එතකොට මේ ගැලුම් කාර්යය තමයි ක්‍රිස්තු වහන්සේ. දැන් ක්‍රිස්තු වහන්සේ කොහොමද අපිව ගලවගන්නේ? උන්වහන්සේ තමන්ගේ ජීවිතය පූජා කරනවා. උන්වහන්සේ වල්ලලා මැරුවා නෙමෙයි, උන්වහන්සේ කැමැත්තෙන්ම තමන්ගේ මරණයට යනවා. ඒ උන්වහන්සේ අපිට තිබුණු අසීමිත ආදරේ හේතු කොටගෙන. එතකොට උන්වහන්සේගේ ජීවිත පරිත්‍යාගයේ වෙනුවෙන් උන්වහන්සේ අපට දක්වපු අසීමිත ප්‍රේමය. ඒ ප්‍රේමය කොහොමද කියනවනම් උන්වහන්සේ තමන්ට වැඩිය අපිට ආදරේ කළා. එතකොට ඒ දක්වපු ප්‍රේමයේ ප්‍රතිඵලය තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේට දුන්නු ත්‍යාගය තමයි උන්වහන්සේ නැවත උත්ථාන වුණා. මේ උත්ථාන වීමත් එක්ක අපි කියනවා අර දෙවියන් හා මනුෂ්‍යයා අතර බිඳිලා ගිය සම්බන්ධියව නැවතත් එක්කාසු වුණා. ඒ බැඳීම නැවතත් ඇති වුණයි කියලා. එතකොට ඒ ඇතිවීම තුන අපි කියනවා ස්වර්ග රාජ්‍ය අපිට උරුම වුණා. ඒ කියන්නේ අපි මෙලොවෙන් සමුගත්තත් අපි යහපත් ජීවිතයක් ගත කරලා තියෙනවා නම් දිනක අපි ස්වර්ග රාජ්‍ය තුල සදාතන ජීවනය උරුම කරගන්නවා. ඒ ජීවනය නිරෝෂි මේ අපි අද ගත කරන ජීවිතය වගේ නෙමෙයි. මේ ජීවිතයේ දුකෙන් වේදනාවෙන් පිරීලා ඒ වගේම මේ ජීවිතය කියන්නේ හරිම සංකීර්ණ දෙයක්. මේ ලෝක ජීවිතය ඊටත් වැඩි අපි මිය යන මිනිස්සු. නමුත් අපි මේ ලෝකෙ සමුගත්තට පස්සේ දේව රාජ්‍ය අපිට ලැබෙන ඒ උතුම් ජීවිතය කියලා කියන්නේ සදාකානික ජීවිතයක්. අපි හැමදාම ජීවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ජීවිතයේ සතුට විතරයි තියෙන්නේ, දුක වේදනාව නැහැ. එහෙමනම් ඒ ලස්සන ජීවිතය අපිට උදා වුනේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය නිසා. එතකොට උත්ථානය කියලා කියන්නේ උන්වහන්සේ අලුත් ජීවිතයකට උත්ථාන වුණා වගේ අපිත් මේ ලෝකේ මිය ගියාට පස්සේ ස්වර්ග රාජ්‍ය තුල අලුත් ජීවිතයකට උත්ථානය ලැබෙනවා. ඒ උත්ථානයේ උරුමය අපට ලබා දුන්නේ මෙන්න ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයේ හේතු කොටගෙන. උන්වහන්සේ උත්ථාන වුණා වගේ අපි දිනක උත්ථාන වෙනවායි කියලා උන්වහන්සේ අපිට පවසනවා. දෙවියන් වහන්සේත් අපිට ඒ උත්ථානයේ ජීවිතය උරුම කරලා දෙනවා. එතකොට ඊක තමයි කිතුණු අපි ලබන උතුම්ම ත්‍යාගයේ වටිනාම වස්තුව. එවනම් ඒ වස්තුව උරුම කරලා දෙන්නේ නිරෝෂි ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයේ තුලිනුයි.
ෆාදර්, ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. ෆාදර්, අවසාන වශයෙන් යොමු කරන ප්‍රශ්නය වන්නේ මේ පාස්කු සමයේදී පවුල සමාජය තුල අපි කතා බහ කරන දෙයක් තමයි එකමුතුකම, සමාව, ආදරය වර්ධනය කිරීම වගේ දේවල්. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
නිරෝෂි, බොහොම ලස්සන ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. ඒ කියන්නේ දැන් මේ පාස්කුව ක්‍රිස්තුස් වහන්සේගේ මරණය උත්ථානය කියන දේ කිතුණුවන් වන අපට විතරද මේකෙන් දායාදයක් ලැබෙන්නේ, මේකෙන් අර්ථයක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම මුළු ලෝකවාසී ජනතාවටම මේ තුලින් ලස්සන ආදර්ශයක්, ලස්සන පාඩමක් උරුම වෙනවා. ඒක තමයි දැන් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය කියන දේ තුලින් අපිට ලැබෙන උත්තරීතර දායාදය තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය කියන දේ. දැන් උන්වහන්සේ අපිට ප්‍රේම කළේ කොහොමද? ක්‍රිස්තුස් වහන්සේ අපිට සමාව දෙන්නේ කොහොමද? දැන් උන්වහන්සේ තමන්ගේ ජීවිත කාලය පුරාම කිව්වා ඔබගේ සතුරට ප්‍රේම කරන්න, සතුරට සමාව දෙන්න. යම් කිසි කෙනෙක් ඔබට ගැහැව්වොත් අනිත් කම්බුලක් පාන්න, ඒ තරමට සමාව දෙන්න. එතකොට මේ සමාව දීමේ උත්තරීතර ගුණාංගය ක්‍රිස්තුස් වහන්සේ ඊළඟට කියනවා ප්‍රේම කරන්න. දැන් ඊළෝෂි අපි මේ කියන ප්‍රේමය මේ අද දවසේ මේ අපේ තරුණ තරුණියන් කතා කරන මේ සීනි බෝල ප්‍රේමය නෙමෙයි. මේ අද පෙම්වතෙක් පෙම්වතියක් Taman එකිනෙකාට ආදරය කියලා කියන්නේ ආදරයට වැඩිය එතන තියෙන්නේ ආත්මార్థයනේ. ඒ කියන්නේ දැන් පින්මතෙක් එහෙම නැත්නම් ස්වාමි පුරුෂයෙක් තමන්ගේ භාර්යාවට ආදරය කරන්නේ තමන්ගේ ජීවිතයට යමක් ඇතුළු කරගන්නටනේ, තමන්ගේ ජීවිතය සම්පූර්ණ කරගන්නට. තමන්ගේ ජීවිතය අසම්පූර්ණයි බිරිඳක් හිටියේ නැත්නම් ස්වාමි පුරුෂයෙක් හිටියේ නැත්නම් තමන්ට ආරක්ෂාව සපයා ගන්නට. තමන් මහලුවේට ගියාම තමන් එක කෙනෙක් ඉන්නවා, මම විවාහ වුණාම මගේ අභිප්‍රායන් ඉටු කර ගන්නට පුළුවන්. මෙන්න මේ වගේ දේවල් කියලා කියන්නේ ඇත්තටම ආත්මార్థකාමී දේවල්නේ. අපි හරියට ගැඹුරින් බැලුවොත් මෙන්න මේ ආත්මార్థකාම නිසා තමයි පෞල් වල ප්‍රශ්න ඇති වෙන්නේ. නමුත් ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ ආදරය කියලා කියන්නේ අනිත් කෙනා තුලින් තමාම ගොඩනගා ගැනීම නෙමෙයි. ක්‍රිස්තුන් වහන්සේ අපිට ප්‍රේම කරන්නේ, උන්වහන්සේ තමන්ගේ ජීවිතය අපිට දීලා උන්වහන්සේගේ ජීවිතය තුලින් අපව උත්තරීතරත්වයට ගෙනීම, තමන්ව ශ්‍රය කරලා අපව ගොඩනැගීම තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ අරමුණ වෙන්නේ. බලන්න එතන උච්චර ලස්සන ආදරයක්ද කියලා. ඒ කියන්නේ දැන් පවුලක් තුල ස්වාමි පුරුෂයෙක් භාර්යාවට, භාර්යාවක් ස්වාමි පුරුෂයෙකුට ආදරය කරන්නට ඕනේ තමන්ව ගොඩනගා ගන්නට නෙමෙයි. මම මගේ භාර්යාවට ආදරය කරන්නේ මගේ ජීවිතේ කැප කරලා වැය කරලා හරි කමක් නැහැ. මගේ භාර්යාවගේ ඌමනා එපාකම් ඉටු කරන්නට, ඇයිගේ ආශාවන් ඉටු කරන්නට, ඇයිගේ අරමුණු ඉෂ්ට කර දෙන්නට, ඇයිගේ ජීවිතේ ලස්සන කරන්නට, අන්න ඒ විදිහට තමයි අපි ආදරය කරන්නට ඕනේ. බලන්න නිරෝෂි, එතකොට අපි එකිනෙකාට ඒ විදිහට ආදරය කරොත්, ස්වාමි පුරුෂයා භාර්යාවට ඒ විදිහට ආදරය කරොත්, භාර්යාව ස්වාමි පුරුෂයාට ඒ විදිහට ආදරය කරොත්, කොච්චර ලස්සන පෞල් ජීවිත ගත කරන්නට පුළුවන්ද? දැන් අනිත් පැත්තෙන් එකිනෙකාට සමාව දීම. දැන් බලන්න පවුල් වල ප්‍රශ්න ඇති වෙන්නේ, පවුල් දෙකඩ වෙන්නේ, පවුල් නීරස වෙන්නේ ඇයි? ස්වාමි පුරුෂය භාර්යාව සූදානම් නැහැ එකිනෙකාට සමාව දෙන්නට. මේකනේ නිරෝෂි ප්‍රශ්නේ. ඉතින් දැන් ක්‍රිස්තුන් වහන්සේ කියනවා වගේ එකිනෙකාට සමාව දෙන්නට අපිට පුළුවන්ලු. ඒ කියන්නේ අපිට කොයිතරම් වැරදි කෙරුවත් කිසිම සීමාවක් නැතිව අසීමිතව unconditional love, unconditional forgiveness, අසීමිත සමාවක් දෙන්නට පුළුවන් නම් අපිට. ඒ කියන්නේ ස්වාමි පුරුෂයා කොච්චර වැරදි කෙරුවත් භාර්යාවට පුළුවන් වුණොත් ඌට සමාව දෙන්නට. භාර්යාව කොයිතරම් වැරදි කෙරුවත් පුරුෂයාට පුළුවන් නම්, ස්වාමි පුරුෂයාට පුළුවන් නම් ඇයට සමාව දෙන්න. කවදාවත් පවුල් නීරස වෙන්නේ නැහෙනේ, පවුල් කැඩිලා බිඳිලා යන්නේ නැහෙනේ. පුදුමාකාර ආදරයක් එතන තියෙනවනේ. කිනකාට සමාව දෙන්න පුළුවන් නම්, අනිත් ක්‍රිස්තුන් වහන්සේ කියන මේ සමාව නිකම්ම නිකන් සමාව දීමක් නෙමෙයි. උනාස කියනවා forgive and forget. ඒ කියන්නේ සමාව දීමේ උත්තරීතරම දේ තමයි අනිත් කෙනා කරපු වැරද්ද සම්පූර්ණයෙන් අමතක කිරීම. මෙන්න මේ අමතක කිරීම තමයි සම්පූර්ණ සමාව කියලා කියන්නේ. දැන් පවුල් වල ස්වාමි පුරුෂයෝ භාර්යාවෝ එකිනෙකා කරපු වැරදි වලට සමාව දෙනවා. නමුත් කොහේ හරි කොනකේ වැරද්ද හිතේ තියාගෙන ඉන්නවනේ. ඒක නිසානේ කොයි වෙලාවෙ වුණත් සැකෙන් බලන්නේ. අනිත් පුද්ගලයා ආයේ වැරද්දක් කරුවම ඒ අර ඉස්සෙල්ලින් කරපු වැරද්ද ආයේ ඇදලා අරගෙන ඔහුට හෝ ඇයට අඩන්තෙට්ටම් කරන්නේ. ඒ කියන්නේ පෞල් ජීවිත තුළ සමාව දෙනවා, නමුත් ඒ වැරද්ද අමතක කරන්නේ නැහැ. අමතක කරනවා නම් අන්න එතන තමයි නියම සමාව. ඒ කියන්නේ සැකෙන් අනිත් කෙනා දිහා බලන්නේ නැහැ. නැවත නැවත වැරදි කෙරුවත් අනිත් ඒ වැරද්ද ආයේ ඉස්මත්තට අරගෙන ඔහුට ඇයට අඩන්තිට්ටම් කරන්නේ නැහැ. එතකොට පෞල් ජීවිත කොච්චර ලස්සනද කියලා බලන්න. එවැනි සමාවක් එකිනෙකාට දෙන්නට පුළුවන් නම් අන්නේ සමාව තමයි ක්‍රිස්තුස් වහන්සේ අපිට කියන්නේ forgive and forget කියන මෙන්න මේ සමාව. ඉතින් ක්‍රිස්තුස් වහන්සේගේ මේ දුක්ප්‍රාප්තිය මරණය තුළ අපිට ගන්නට තියෙන උතුම්ම පාඩම, විශේෂයෙන්ම නිරෝෂ කිව්වාගේ පෞල් ජීවිතයන් වලට ගන්නට තියෙන උතුම්ම පාඩම තමයි ඒ උත්තරීතර ප්‍රේමය, අසීමිත සමාව කියන දේවල්. මෙන්න මේ දේවල් අපේ පෞල් ජීවිතවලට ගත්තොත් කිතුණු විතරක් නෙමෙයි අනෙකුත් සෑම ආගමක අදහන කෙනෙකුටම තමන්ගේ ජීවිත, විශේෂයෙන්ම පෞල් ජීවිත ගොඩනගා ගන්නට ඒ තුنين ලැබෙන්නේ ලොකු හවුහරණක්, ලොකු පණිවිඩයයි.
මාතෘභූමියයි
රහා අපේ ප්‍රයත්නය ඔබට හරවත්තේ වගේම දැනුම රැගෙන ඒමයි. අපි විශ්වාස කරනවා මහා සිකුරාදා දිනය වගේම පාස්කු ඉරිදා ගැන ඔබ වැඩි යමක් දැනගන්න ඇති කියලා. ස්තුතියි ෆාදර්. ජන්මභූමි සමග එකතු වුණාට.
අපේ වට්සප් අංකයට ලස්සන නිසසක් ලැබිලා තිනවා. මම ඒක කියවන්නම්. ගිනි දැල්ල පත්තු වෙන තුරා සිසිලසේ අගය අපට දෙනේවි. අඳුර නිසා අපි ආලෝකය දකීවි. කාලය සෑම දුකකටම පිළිතුරු දේවි. සතුට ළඟා කරගන්නට කාලය පිළිතුරු සොයා නොදේවියයි ඔබට දෙනෙයිද? පිළිතුර ඔබට සාධාරණයි හිතන්න. මේ නිසස අපට එවලා තියෙන්නේ අපේ ජන්මභූමි වැඩසටහන ශ්‍රවණය කරන මවුන්ට් ඇල්බර්ට් වල සිටින ආයෂා දිසානායක. ඉතින් ඔබට පුළුවන් අපේ වට්සප් අංකයට ආයෂා වගේම ඔබේ කවි නිර්මාණ අප වෙත යොමු කරන්න. අපේ වට්සප් අංකය වන්නේ 0122 413 34 15, 0122 413 34 15.
Thank you. අඳුර විඳින්න රැයක් දවල් ගන් තේරුම් නිවලා ඉමිරයේ තිර කඩ අරුණෙහි විඳ හැර දව දවසක් කයනම් මල පොත පෙරලා මල කිය ඊයේ සිහිපත් කළ මැන කතු කතු පත් මිට මොලවාගත් දැතෙහි දස ඇඟිලි දිග හැරලනු මැන ඉනි මොලවද ඇත්තේ කිසිත් නැත් කිස් බවේ කිය ඇත්තේ දවාලු ගන්තේරුම් නිවලා තිමිරයේ තිර කඩ අරුණෙහි විඳ හැර ඉරු තව දවසක් ගෙවිලා කිරිහෙල් පිරණ තලාමැත් යෞවන වීර් පියවර පවනාසන් විශ්වන හදවිත සපුරාගන්නට මිය ශිවිරාමය යළි පැමිණි ඇත අරුමෙකි දවසෙන්නේ එපමණයි පිළිසරණය වන්නේ දන්තේරුම් නිවලා තිමිරයේ තිර කඩ අරුණෙහි විඳ හැර ඉරු තව දවසක් ගෙනවිලා අඳුර විඳින් රැයක් දවාලු දන්තේරුම් නිවලා තිමිරයේ තිර කඩ අරුණෙහි විඳ හැර ඉරු තව දවසක් ගෙනවිලා ඉරු තව දවසක් ගෙනවිලා ඉරු තව දවසක් ගෙනවිලා
ජීවිතය කියන්නේ පැමිණීම් සහ නික්මයයි. ඒක තමයි ජීවිතේ ඇත්ත. ඒත් අපට පුළුවන් සුන්දර මතකයන් යලිත් හමුවනතුරු ඉතිරි කරලා යන්න. අද දිනට නික්ම යෑමට කාලය ඇවිත්.
පුරා පැයකට ආසන කාලයක් අපිත් සමග රැඳි සිටි ඔබ සැමට අපගේ ගෞරවය. ලබන සතියේ සුන්දර පදාත දිනේ නැවත මුණ ගැසෙමු. එහෙනම් ගිහිල්ලා එන්නම් ඔබ සැමට සුවදායක රාත්‍රියක්.
ආදි සිංහරේ ආදි සිංහරේ
Your language, your interests, your community on planetaudio.org.nz. Business. Boating. Belly dancing? Whatever you're interested in learning, community education is alive and well at a school near you. Gain skills. Find a hobby. Learn a language. Get fit. learn to relax. Visit aucklandcommunityeducation.co.nz to find courses in your neighbourhood. Cooking, computing, Cantonese.
Would you like to know more about your own self, your surroundings, and the universe? Are you interested in becoming the master of your own future? Tune into 104.6 Planet FM every Monday to Friday from 1:35 p.m. and listen to Radio Buddhist Youth Association Chinese broadcast. Also, if you're interested in Buddhism, there are books in both Chinese and English, free. Please write to us at the Buddhist Youth Association, P.O. Box 82146, Highland Park, Harwick. Take charge and don't miss this great opportunity.
Aao sare ikatthe hoke saaye dilan di paiye, dilan de vich paiyan duriyan nede ho mitaiye. Tuhada apna manpasand program saaye dilan di harek Friday 11:35 to leke 1:30 mint tak Harpal Singh Pal de naal 104.6 Planet FM de utte sunna ni bhulna saaye dilan di.
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website, planetaudio.org.nz, and click Language, Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
Beaches.
I love Biffles, taking the dog out for our nails.
Sparkling waters.
The harbour is absolutely amazing.
Green city.
I think is evergreen.
Different cultures.
The many languages, the enrichment through all the different cultures, faiths.
Auckland is very multicultural.
It's home and something's always happening.
It's home. Loving Auckland. Our diverse city. planetaudio.org.nz.
Whether you call it Aotearoa, New Zealand, New Zealand, or Nova Zelandia, it's worth knowing the history of the place most of us call home. Starting 100 million years ago and bringing us right through to modern day, The Aotearoa History Show explores some of the forces that have shaped this land and its people, from the geographical to the social and political. Produced by RNZ, The Aotearoa History Show airs here on 104.6 Planet FM every Monday at 2:35 p.m. And you can hear the full series anytime online by visiting the series and podcasts page at rnz.co.nz or using your favourite podcasting app.
Senior Focus is a reflective radio program designed for those 50 plus, where you can listen to a wealth of knowledge and expertise and insights coming from within our senior community. Our range of topics and guests stretching from the personal to the professional, from advocates to inventors and heritage buffs, will offer unique perspectives. Our Senior Focus program is on at 5:25 p.m. on Sundays. Or listen online at any time at planetaudio.org.nz/seniorfocus.